එහෙමනම් අපි අපගේ මනසේ අවධානය යොමු කරගමු අපිට මේ ධර්ම දායාද කරපු ඒ ශ්‍රේෂ්ඨ ඒ සම්මා සම්බුදු ඥානසේ නැමැති මහා වීරයන් වහන්සේගේ ජීවිතය ගැන. ඒ කියන්නේ අද අපිට හිතා ගන්නවත් බැරි මේවා මනුෂ්‍ය රත්නයක් මේ ලෝකෙ හිටියා ඒ ශ්‍රේෂ්ඨ මහා මුනිවරයා දෞතම බුදු ඥානසේ කියන්නේ ඒ අසහාය අසීමිත ගුණස්තන්දේතු පුද්ගලයෙක් මේ ලෝක ධාතු වෙලෙ හිටියා. ඉතින් අද අපි ඒක මේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැති තරමට අපේ මනසෙන් ඈත් වෙලා ඉවරයි බොහෝ ජනතාවට. මොකද ඒකාකාර බුදු පිළිමයකින් හෝ වේවා ඒකාකාර ක්‍රමවේදයක් තුළින් ෆොටෝ එකක් තුළින් හරි වේවා අපි ඒ සම්මා සම්බුද්ධ ඥානසේ කියන ඒ ශ්‍රේෂ්ඨ මහා මුනිවරය අසීමිත ගුණස්කන්ධකේ යුතු ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයා ඒ උත්තමයන් වහන්සේ ගැන ඒ මහා මුනිවරය ගැන ඒ හැඟීම දැනීම අද අපි කෙලසලා තියෙන අපේ ජීවිත අපි චූටි කාලේ ඉඳන් බුදු පිළිමයක් හරි වේවා ඒ වගේ මොකක් හරි දිහා බලලා ඒ තියෙන අපේ මනසේ ඒ ගෞතම සම්මා සම්බුද්ධ ඥානසේ නැත්නම් සම්මා සම්බුද්ධ කියන විෂයයට තියෙන ඉඩකඩ අපිම අහුරවගෙන ඉන්නේ අපිම වහගෙන ඉන්නේ. ඒ නිසා අපිට සම්බුද්ධ කියන නාමය ඇහෙද්දී ඒ තථාගතයන් සම්මා සම්බුද්ධ ඥානසේ කියන නම එනකොට ඒ උත්තමයන් වහන්සේගේ ඒ සාරාක්ෂිතාවය කියන කෝණයට අපේ මනස යොමු වෙන්නේ නැහැ. අපිට මතක් වෙන්නේ යම් පිළිමකින් හරි වේවා ලස්සන කියන පින්තූරකින් හරි වේවා ඉතින් එහෙම දකින්න ලැබෙන රූපයක්. නමුත් මේ රූපයක් කියන පදනමට එහා ගිහිපු අසීමිත සුන්දර රූපයකින් යුතු නමුත් අසීමිත ගුණස්කන්ධයකින් යුතු ඒ පුද්ගලයේ කියන්නේ ගුණස්කන්ධය අපි දහම තුළින් පුළුවන් තරමින් මම මතු කර ගන්නවා. එතකොට අපිට බුදුපියාණන් වහන්සේ කවුද කියන එක සහ ඒ බාහිර ස්වરૂපය අද අපිට දකින්න බැරි වුණත් අපිට හිතා ගන්න බැරි වුණත් ලක්කන සූත්‍රාදී ඒ සුදේශනා කියවද්දී දීඝනිකාය පොත්හසකේ ඒ අධ්‍යාත්මික ස්වභාවය වටහා ගන්න අපි ඒ දහම දැනගෙන ඒ දහමට අනුව ටික ටික හරි මෙහෙසෙන්න උත්සාහ කරනකොටයි ඒ දහම තුලින් බුදුන් වහන්සේ කවුද ඒ බුදුන් වහන්සේගේ සරත් ඥානීය කියන කෝණෙහිලා අපිට දකින්න පුළුවන් අසීමිත ගැඹුර ඒ වගේම ඒ උත්තමගේ අනන්ත ආශ්චර්ය ඒ ගුණස්කන්ධය කියන පදනමේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අන්න එපමණකින් ඒ තේරුම් ගන්න මට්ටමින් සාසුන් වහන්සේ ගෞතම බුදුපියාණන් වහන්සේ ඒ සරත් මහමුදේර කවුද කියන එක අපිට චුට්ට චුට්ට හෝ දසම දසම හෝ ගැඹුරට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් අර ඒ ගැඹුරට වටහා ගැනීමේ ශක්තිය සම්මා සම්බුදු ඥානසේ කියන ඒ මහා හිරුමඩල ගැන එනකොට අසහාය මුනිවරය ගැන එනකොට අපිට අපි පොඩි කාලේදම පුරුදු කළ තියෙන්නේ රූපයකින් පුතේ අර බුදු ඥානන් වහන්සේ පුතේ අර බුදුහාඳුරු අර බුදුහාඳුරුගේ රූපය බුදු පිළිමේ කියන ඔන්න සංකල්පය නිසා අපිට අන්නේ ඒ ශ්‍රේෂ්ඨ වචනේ තියෙන සුන්දර අර්ථය ගිලින තියෙනවා. ඉතින් බුදු පියාණන්සලා ප්‍රතික්ෂේප කරු දෙයක් සම්මා සම්බුදුර ප්‍රතික්ෂේප කරු දෙයක් පිළිමයකට නගාලන කාරණාව බුදුන්සලා කඩුවේ යම් ස්තූපයක් උනත් කළ කියන්නේ ස්මාරකයක් කරලා ස්මාරකයක් කරන්න කිව්වා ඒ ස්ථානයේ සිදුවිච්ච අසිරිම සිදුවීම් සිහි කරගන්න. ඒ වගේ බුද්ධානුස්සතියට උපකාර වේ කියන සයි ස්තූප කොටගන්න කිව්වේ එතන යම් සිදුවීමක් සිදුණා ඒ සිදුවීම මතු අනාගත පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා. නමුත් බුදු පිළිම කොටන ගන්න කියලා කොහෙවත් කිසිම දැනක් පනවල නැහැ. බුදුරජාසේ දරණ පානත කියලා නැවත මේකයි කිසිම විදිහකින් පිළිමයකට නගන්න බැහැ. මේක නැවත අතුරු දහන උගල්ලි ඒ තථාගතයන් සම්මා සම්බුද්ධ ශ්‍රී දේහ නැවත මේ ලෝකේ කිසිම තැනක දෙවියන් සැර මනුෂ්‍ය ලෝකේ දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. ඒ බුදු ඒ ශ්‍රේෂ්ඨ අසහාය ඒ රූපේ ඒ තථාගත සම්මා සම්බුද්ධයන්ගේ බාහිර කායික ස්වරූපේ නැවත දැකගන්න ලැබෙන්නේ නැහැ කියනවා. නමුත් යම්තා කලෙක දෙවියෙක් මනුෂ්‍යෙක් යම් ශ්‍රාවකෙක් දහම තුලින් බුදුනාසේ වඳුනා ගන්නවාදී අමට්ටමකට ඒ ප්‍රමාණකින් ඒ බුදුනාසේ කවුද කියන එක ගුණස්කන්ධයෙන් හඳුනා ගැනීමේ ශක්තිය තියෙනවා තම තමන්ගේ පරිපාලන ශක්තිය මත තම තමන් ගොඩනගා ගන්න බුද්ධිමත් බව මත. ඒ නිසා අපිට අවාසනාවක් ඉතින් ඔබලා පුළුවන් මට්ටමින් තමන්ගේ දරු පරම්පරාවට පවා මේ කිලිමේකට කොටු කරන්න එපා. බුදුනාසේ කවුද කියන එක ඒ කයි හික්මවා ගන්න තරමට වචන හික්මවා ගන්න තරමට මනස හික්මවා ගන්න තරමටයි පුතේ දුවේ මේ බුදු බණාහසේ කවුද කියන අනුගමන කරන ධර්මයේ තුලින් අනුරා ගැනීම පිණිස මාර්ගය පෙන්වන්න කියලා අපි ගෞරවේ ඔබ හැමදෙනාගෙම ඔයත් හැමදෙනාගෙම අපි ඉල්ලා සිටිනවා මතක් කරනවා. මොකද අපිට ලැබුණු මුලා වෙච්ච පදනම අපි ධර්මය දැනගන්න විදිහට මතු පරම්පරාවට දෙන්න එපා නේ. එක්කෙනෙක් හරි පිරිසුදු බව ලැබිය යුතුයි. ලක්ෂයක් මුලා යනකොට එක්කෙනෙක් හරි කමන්නේ පිරිසුදු බව ලැබුණොත් මට නම් ඒ ඇති. ඒ නිසයි මම මේ දහමේ දායිනම් අද වෙනකොට මේ විදිහට කියන්න උත්සාහ කරන්නේ. නොපිළිගන්න අය මට අදාළ නැහැ. කෙනෙක් සූත්‍ර විනී දේශනාවේ බහා බලලා මේක තේරුම් ගත්තොත් ඒ ඇති හොඳටම මට කියන හැඟීම තමයි අදත් මට තියෙන්නේ. ඔබලා අවතක් කරන්න එපා නම් ඒ සම්මා සම්බුදු පෑන්හසේ නැමැති ඒ උත්තම පුද්ගලය අපි දැක ගන්න ඕන දහමට අනුව. එහෙනම් අපි දහම දැන ගන්න ඕන. එහෙනම් ඒ දහම යම් කතා කරා කොහොමද මෙච්චරලා කතා කරා නම් අපි ආදි කාලයන් කියන පදනම තුල මෙතුවක් කතා කරගෙන ආවා කාරණා පෙළක් නේ. අංක 21 22 නම් සහ එතනින් උඩට සියලු දහම් කතා ටික පෙළගස්සගෙන බැලුවොත් ඒ තමයි ආරණ්‍ය වහන්සේලා කියලා යම් තාක් මේ ලෝක ධාතුවේ ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලගේ ධාතුවක් තියෙනවා නම් අන්නේ ධාතුවේ දහම් පැනවීම ආර්ය ධර්ම ස්වභාවයයි. ඔය පැනවීම සීල බුදුරු අනුමත කරනවා, සීල බුදුරු විසින් දේශනා කරනවා, සීල බුදුරු විසින් පනවන ඒකාන්ත පැනවීමක්. සබ්බ පාපස් අකරණ කුසල සුභ සම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන සාසනං කියන පදන. එහෙනම් සීල පාපය අකරණං කිරීමෙන් මෙන්න එහෙනම් අපි ඔයගලට පෙන්න දුන්නා එදා ඉඳන් මේ වෙනතෙක්ම යම් තාක් නොඑක ආකාර දහං කතාවලින් නොඑක සාකච්ඡාවලින් මේ පව මොකද්ද කියලා නොඑක විදියට අවශ්‍ය උපරිම මට්ටමකින් වගේ පෙන්වලා දීලා තියෙන්නේ නේ. නේද අංක 33 විශේෂයෙන්ම අංක 33 දහං කතාව මේ පාපයේ ශික්ෂාපද පහ. මේ පාපය කියන්නේ මොකද්ද? මේ ශික්ෂාපද පහ දුර්වල වීමෙන් යන දුගති බය. පංච බය වේලා අපි සූදේශන ඇසුරෙන් නේද අපි නොඑක සූදේශන ඇසුරෙන් කාරණා ගොඩක් කතා කරලා තියෙනවා. අංක 32 අංක 33 දහං කතා අනිවාර්යයෙන්ම සිටුයි ආරම්භයක් ගන්න කෙනෙක්. ඒ වගේම ආකාර සදා කියන්නේ මොකද්ද? සම්බුත් සාසනය පෙරණ දිසන සරණාගමණය කියන්නේ මොකක්ද ආදී මේ දහම් කතා ඒකාන්ත කොට දැනගත යුතුයි. ඒකාන්ත දැනුමක් විදියට පැමිණිය යුතුයි. මොකද අපේ වචන නෙවෙයි ඒ තියෙන්නේ සූත්‍ර දේශනාවමයි අපි ඉස්මතු කරේ. 80%ක්ම තියෙන්නේ සූත්‍ර දේශනාවේ තියෙන බුද්ධ වචනේ. ඒ නිසා අපි පිරිසිදුව පෙළගස්ස ගන්න ඕනේ මේ දහම් කතා ටික දැනුම. එතකොට ඊයේ රැ අන්නාසේ යහුව කාරණා ටිකන්නේ ඒතන තුන කතාව තමයි මේ අහපු ප්‍රශ්නයක් තමයි දස කුසල දහම් කියන පදනමේ අවිජ්ජා ව්‍යාපාද කියලා කතා වෙනවා. එතකොට මේ අවිජ්ජා ව්‍යාපාද කියන තැන එතනත් ඒ වගේම දස කුසල දහමේ අවසාන කියන්නේ සම්මා දිට්ඨියේ දස වස්තුක සම්මා දිට්ඨියේ දහවෙනි අංගය තුලත් නැවත චතුරාර්ය සත්‍ය පෙන්නලා ඒ දුක නිදහස් වෙන මාර්ගයේ දෙවනි තන පැනෙන්නේ නැවත නෙක්ඛම්ම සංකප්ප ව්‍යාපාද සංකප්ප අවිජ්ජා සංකප්ප කියන පදනම. එතකොට එහෙනම් නෙක්ඛම්ම සංකප්පය තුල පැනෙන්නේ අන්ධාර අවිජ්ජා ව්‍යාපාදේ බහැරවීම කියන්නේ සම්මා සංකප්පය තුළ පැනවෙන්නේ මානසික කුසල කම්මපතේ මනසෙන් දුරුකල යුතු බහැරකල යුතු අභිජ්ජා ව්‍යාපාදාදී පදනම තමයි මෙතෙන්දී මේ ආර්ය මාර්ගයේදී සසර දුකෙන් නිදහස් වීම පිණිස පවතින මේ මාර්ගයේ දෙවනි අංගය තුළ පැනවෙන්නේ මෙන්න මේ පදනම. නෙක්ඛම්ම කිව්වහම එයාට බහැර වෙනවා අර අභිජ්ජා කියන පදනම. ඒ වගේම පිටතන ව්‍යාපාද සංකප්පය තුළ අතන තියෙන මනසෙන් නොකල යුතු පාප කර්මදී අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියලා මෙන්න මේ තුنين අවිජ්ජා ව්‍යාපාද කියන පදනමේ මෙන්න මේ ආර්ය මාර්ගයේ සම්මා සංකප්පය තුළ බුදුරු පණවන්නේ මේ වැඩ පිළිවෙල මෙන්න මේ දෙක දුරු කරගනි. එතකොට මේක පටලවා ගන්න එපා. ඒ කියන්නේ ඒ පෙන්නන්නේ ලෝකයේ තුල සියලු දෙනාගේ ඒ කියන්නේ මේ දහමෙන් දියුණු වෙන කාලවල ලෝකයේ තුල බෝධිසත්වවරු මේ ලෝකෙට එනවා. ඒ බෝධිසත්වයන් වහන්සේලා මේ ලෝකයට එනවා සම්මා සම්බුදු පිළිගැන කලින් සහ හැමදාමත් ලෝකේ නොඑක් අවස්ථානවල මනුෂ්‍ය කුල දහම් වඩා ගන්න පුළුවන් කාලවල අවශ්‍ය පිරිහිල යන කාලෙ නෙවෙයි අවශ්‍ය වැඩෙන කාලවල අවශ්‍ය උසස් කාලවල. ඒ කියන්නේ මෙබඳු යුගවල අඩුයි නමුත් ටිකක් පුතුම් යුගවල අවශ්‍ය 1000 අවශ්‍යට වඩා වැඩි කල්හි අවශ්‍ය ලක්ෂ ගණන් අවශ්‍ය 20000 අවශ්‍ය 30000 වගේ කියන කාලවල මේ ලෝකයේ මේ ඉසිවරු කියලා කොටසක් වෙනවා. මේ ඉසිවරුන්ගෙන් බොහෝ පිරිසක් ඒ ඉසිවරුන්ට නායකත්වය දෙන ඒ වැඩපිළිවෙලක් ආරම්භ කරන ප්‍රමුඛ ස්ථානයේ කියලා පෙනෙන උත්තමයන් අසල තමයි මේ මහා බෝධිසත්වරුන්ගේ ධාතුව සම්මා සම්බුදුරුන්ගේ ධාතුව. එතකොට එක උදාහරණයක් වොත් මකාදේව සූත්‍රය කියව ගන්න මජ්ක්‍ධිම නිකායේ. එතකොට වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. මේ මකාදේව කියලා උයන අතරත් බුදුනස ජීවමාන කල්ලි තුණා ජඹුද්දීපේ මකාදේව අඹවණේ ඒ බෝධිසත්වය ආරම්භ කරපු වැඩපිළිවෙලක් ගෞතම බෝධිසත්වය. ඒ සිද්ධාර්ථ කියන ශ්‍රේෂ්ඨ බෝධිසත්වය කලින් ඈත ආත්ම ගානකට කලින් ජීවිතවල ඔය ಭಾರತයේම ඔය ජම්බුද්දීපේම ඒ මකාදේව කියලා ඒ තමන්ගේ සක්විති රජෙක් වෙලී ඉති ඒ උයනේ ධ්‍යාන වඩපු භූමිය මේක අඛණ්ඩව පැවතුණු ස්වභාවයක් තියුණා. ඒක මන් දන්නේ වර්තමාන කාලේ ඒ භූමිය තියෙනවද කියලා නේ නමේ. නමුත් බුදුනසේ ජීවමාන කල්ලේ මකාදේව අඹ උයනේදිමයි ඒක පණවන්නේ දේශනාව දේශනා කරන්නේ මකාදේව ජාතකයේ මජ්ක්‍ධිමනිකායි දෙවනි පුත්තාසගේ පළවෙනි පුත්තාසගේ මේ මකාදේව කියන සූ දේශනාවේ ඒ සියලු පැනින් පෙරන ඒ නිසා කියන්නේ ඒ සම්මා සම්බුදුරු බිහි වෙන්න කලිනුත් සම්මා සම්බුදුරු නැති ලෝකයේ මෙන්න මේ බෝසත් උත්තමයන් වහන්සේලා සම්මා සම්බුද්දත්වයේ සෝයාන උත්තමයන් වහන්සේලා මේ ලෝකේ මෙන්න මේ දස අකුසල කම්පති අඳුන ගන්නවා. කොහොමද අඳුනගන්නේ? තමන් තුලින් නොඑක ආකාරයෙන් භාවනා නොවලලා ධාතු දෙකක් සරනවා. ඒ තමයි චුතුපපාත කියන ස්වභාවය සහ ඔබේ නිවනසුත් කියන ස්වභාවය. ඒ ධාතු දෙක, ඒ ස්වභාවයන් දෙක, මේ ස්වභාවයන් දෙකට සමාදුණු කල්ලි දකින්න ලැබෙන්නේ මොකද්ද? පුණ්‍ය කියන පදනම තුල සැපවින්දනය කරන ආකාරයෙන් නොඑක පංච උපාදානස් අතරට ආව ලබාගෙන නොඑක ජාජරා මරණ තුල ඊළඟම පාප කියන පදනම තුලින් දුක් විඳලා ලබාගත්ත නොඑක ආකාර ජාජරා මරණ. එතකොට මෙන්න මේ පදනම් දෙක දකිනවා. ඒ වගේම චුතෝපඥානයේ පසුව සමාදිනකොට මේකේ හේතුව දකිනවා. හේතුව සහ හේතුන පසුබිමුණු කතාව ඒක තුලින් ලැබෙන ප්‍රතිඵලය. ප්‍රතිඵලය තමයි පුබ්බේනුවනස්සකේ දකින්න. නොඑක ආකාර ජාජරා මරණ දුක්ඛ ස්වභාවය, දුක්ඛ සත්‍ය යඳුරට දැක ගන්නවා. දුක්ඛ සමුදය කොටසක් වටහා ගන්නවා. කම්ම විපාක කියන කොටස ටිකක් තරමක් වටහා ගන්න චුතෝපඥානේ. ආසවක්ඛේ ඥානෙ වෙන්නේ ඔන්න ඔය දුක්ඛ සමුදය පරිපූර්ණ අඳුනගත දවසට. ආසවක්ඛේ කියන පදනම පෙනෙනවා. ඒ තමයි සමුදය පූර්ණ අඳුනගත්තාම තමයි අපට නිරෝධ මාර්ගයක්, නිරෝධයක් මාර්ගය විවෘත කරගන්න. ඒක කරන්නේ සම්මා සම්බුදුරේ විතරමයි, වෙන කාටවත් ඒක කරන්න බෑ. හැබැයි මේ දුක කියන පදනම ලෝකේ හඳුන්වලා දෙනවා බෝධිසත්වයන් වහන්සේලා. අර කියන්නේ අරක ශාස්ත්‍රු, සුනේත ශාස්ත්‍රු, අරණීමි ශාස්ත්‍රු, සත්‍යපාල ශාස්ත්‍රු, ජෝතිපාල ශාස්ත්‍රුන් වහන්සේ, ඒ වගේ බොහෝ අර ශාස්ත්‍රු වහන්සේලා ගැන ටිකක් පෙන්නන්නේ. එතකොට මෙන්න මේ උත්තමයන් වහන්සේලා කියනවා මේ අවශ්‍ය 80000 කාලේ, අවශ්‍ය 60000 කාලේ කියනවා මේ ජීවිතේ සල්පයයි, මේ ජීවිතේ බොහෝ දුක් සහිතයි, මේ ජීවිතේ බොහෝ පීඩාකාරී, මේක ඒකාන්තයෙන්ම මේ අවශ්‍ය කරන සතුටින් එපා, මේක චුට්ටයි මේ ජීවිතේ. සසරේ අනන්ත සසර දකින නිසා, අනන්ත සසරක් කුඹේන වාංශ ඥානෙන් දකින කල්ප ගණන් පැහිච්ච නිරේවල්ල. එතකොට ඒ අවශ්‍ය 80000 කියන එක චූටි කාලයක්. ඒ නිසායි උත්තමයන් වහන්සේලා කියන්නේ අවශ්‍ය 80000 කාලේ මේ ජීවිතේ සල්පයි, මාත්‍රේ තනකොළ අදක තියෙන පිනිබින්දුවක් වගේ. ඔය උද්දු පීලේ ගසල හිමු දෙයට බලන්න තියෙන චූටි පිනිබින්දු. අන්න ඒ වගේ කියනවා. අන්න ඒ ආකාරයෙන් පනවනවා මේ ජීවිතේ අරසා අනන්ත සසරක් කුඹේන වාංශ ඥානෙන් සමගල දකිනකොට. අනන්ත සසරේ එක ජීවිතයක් කියන්නේ, අවශ්‍ය ලක්ෂයක් කියන්නේ, අවුරුදු ලක්ෂයක් කියන්නේ මේ සල්ප කාලයක්. ඔය අසුරාධන කාලයට උපමා කරනවා, මේ වගේ කාලයකට උපමා කරනවා ජීවිතය. දී ඇදු පිරක් වගේ කියනවා. මොහොත්තම්පි සල්ප කාලය කියනවා. ඒ නිසා ඒකයි එතනයි අර්ථය. එතකොට කොහොම දකින ඒ උත්තමයන් වහන්සේලා චුතුප්පඥානේ සොයා ගන්නවා. ඒකේ හේතුව සහ ඒ හේතුවට පදනම් වෙච්ච පසුබිම් රටාව. අන්න ඒකේ තේරුම ගන්නවා කම්ම කියන පදනම. එතකොට ඒ උත්තමයන් වහන්සේලා බොහෝ භාවනා ක්‍රමවේද නොඒකාකාර ස්වરૂපය අඳුන ගන්නවා. තමන් තුල ඒ වගේ වෙනත් ලෝකවල බ්‍රහ්මයේ බ්‍රහ්මයන්ගේ දිව්‍ය දකින්නකොට දිව්‍ය ලෝක දිවසේ එයාලගේ මේ චුතිපාතයේ ඥානය තුලින් දක් ගන්න පුළුවන් මේකට පසුබිම් කතාව මොකද්ද කියන එක. ඒ ආදි වශයෙන් ලෝකෙට විවෘත කළ දෙනවා. මෙන්න මේ ආදී කමරට වපුරුදු කරන්න, මේ කායික්‍රියා වපුරුදු කරන්න. අන්න කුසලය හඳුන්වා දෙනවා, කුසල කායික රටාව. එහෙම පෙන්වන දෙන ගම කුසල වාචික රටාව දිවස් ධාතුවේ හඳුනා ගන්නවා. චුතුපඥානයෙන් නිලා ඒ කම්ම ක්‍රියාව සහ ඒ කියන්නේ හේතුවත් ඒට පසුබිමුණු ක්‍රියා රටාව. යම් හේතුවක් තියෙන වෙන සුභතියට ගියා, බ්‍රහ්මයක් වුණා, මහා බ්‍රහ්මයක් වුණා, දහස ලෝක ධාතු වල අධිපති බ්‍රහ්මයක් වෙනවා, ලෝක ධාතු දෙක තුනකට 10කට 20කට අධිපති බ්‍රහ්ම රාජවරු ඉන්නවා. එතකොට මේ වගේ ඒවට හේතු වෙන හේතු සහ ඒට වටපිටාව හේතුව, ඒ හේතුව සකස ගන්න තුන වටපිටාව පසුබිම කියන්නේ. හේතු සහ පසුබිම, හේතුකෝ පච්චයෝ, හේතුව සහ පසුබිම කියන කාරණාව කුමක්ද කියන එක වටහා ගන්න චුතුප්පාත ඥානෙයි. අන්නේ ඥානයන්ට සම්බන්ධලා මේ ලෝකයට විවෘත කරනවා. මෙන්න මේ වාචික රටාව පුරුදු කරන්න, මේක කුසලයක්. මෙන්න මේකෙන් මෙහෙම දෙයක් ලැබෙනවා. කම්ම ලෝකෙට හඳුන්වලා දෙනවා පුණ්‍ය කම්ම. එතකොට ඒ පුණ්‍ය කම්මයේ තුල සත්‍යයයි තියෙන්නේ. ඒ පුණ්‍ය කම්මයේ තුල අසත්‍ය ගැඹෙන්නේ නැහැ. අසත්‍ය තුලින් උපදින පුණ්‍ය නෙවෙයි, සත්‍යයක් තුලින්. ඒ නිසා මොකද වෙන්නේ? මේ කුසල කියන ධාතුව විවෘත වෙන්න, බුද්ධිය විවෘත වෙන පදනමක් වෙනවා. දැන් ලෝකේ තියෙන පුණ්‍ය ප්‍රතිපද හැබැයි වහලා තියෙන. තමන්ගේ ජාතියට හෝ ආගම පිරිසට හෝ දන් දී යුතු, අමනත අතර සැලකිය යුතු. හැබැයි දෙවියන් වහන්සේ ලෝක කියලා වෙන්න පුළුවන් ලෝකේ යාලගේ දෘෂ්ටිය. එක මරණය මත සියල්ලෝම පතක් නැහැ කියලා වෙන්න පුළුවන්. හැබැයි ලෝකේ දම් පෙන් දෙනවා. මේක නෙවෙයි, මේ පුණ්‍ය බොහොම මෝහ සහගත පුණ්‍යයක්. ඒකයි. නමුත් බෝධිසත්වරුන්ගේ ධාතුවේ මේ මෝහය පටලේ ඉරනවා. මෝහේ ඉරලා යම් මට්ටමකින් පූර්ණ ඉරන්න බෑ. යම් මට්ටමකට ඉරා දානවා. ඒ මට්ටමේ නැහැ සනාතන නිවනක් ගැන කතා කරන්නේ. ඒක දන්නේ නැහැ, දැක්කේ නැහැ. දකින්න සම්මා සම්බුදුරින් විතරක් නේ සබෝධිසතුරු කියනවා මේ පදනමක් තියෙනවා, මේක නොනිමි රටාවක්. මෙන්න මේ මේ ක්‍රියා කරොත් මේ මේ විදිහ ජරා මරණ ලැබෙනවා. හැබැයි අමරණීය තැනක් නැහැ, මරණය මෙහුණු තැනක් නැහැ, අමත කියන තැනක් නැහැ, මරණය නිදහස් වුණු තැනක් නෙමෙයි. හැබැයි මරණය අයිති. හැබැයි මෙන්න මේ වගේ කාලයකට හෝ කල්පය ගානකට, කල්ප 100,000කට සුභතේ ඉන්න පුළුවන්. ඒකාන්ත සුඛ විඳිනක් ලැබෙන බ්‍රහ්ම ලෝකවල আদি පනවන ප්‍රතිපදාවක්, తాවකාලික නිවීමක් ලැබල දෙනවා. දුක් අඩු ජීවිත පෙන්නනවා, සැපේ කරා ගමන් කරන පාරක් පෙන්නලා දෙනවා, සැප බහුල. එතකොට මේ ප්‍රතිපදාව තුළ සියලු බෝධිසත්වරු හඳුනන දෙන්නේ මේ දස කුසල කම්මපතේ. ඒ දස කුසල කම්මපතේ සම්මා සම්බුදු පෙරණසලා මේ ලෝකේ හිටියත් නැතත් මේ දස කුසල කම්මපතේ ඒ සමාජය තුළ ඒ අවශ්‍යයට අනුව ඒ ගුණධම් කියන ලෝක මට්ටමට අනුව මේ ලෝකේ ව්‍යාප්ත වෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ ජම්බුද්දීපය. මේ ජම්බුද්දීපය මේ ಭಾರತය කියන දේ ඉන්දියාව නෙවෙයි, මම හැමදාම කියනවා පාකිස්තාන්, ඇෆ්ගනිස්තාන්, බංගලාදේශ්, නේපාල්, ඉන්දියාව කියන ආදී මෙන්න මේ භූමි ඇසුරු කරගෙන විශේෂයෙන්ම මේ ධර්ම ව්‍යාප්ත වෙලා යනවා නොඑක් ස්වරූපයන් මත. හැබැයි මේ උත්තමයන්හසලා කම්ම විපාක පිළිගත්තයි, ධ්‍යාන වඩන අය, දිවස්ලාභී උත්තමයන්හසලා, මෙලෝ පරලෝ දකින්න උතුමන්හසලා, අන්න ඒ උත්තමයන්හසලාගේ ධර්ම තුල ඒ උත්තමයෝ දන්නවා. ඒ වගේ මේ එහෙම අතීතේ දකින්නකට දන්නවා සම්මා සම්බුදුරු හිටියා, මේව පිරුණම්පාණ ධර්මයක් දේශනා කළා, බොහෝ සත්‍ය පිරුණම්පෑවා. ඒගේ චතුපාදේ හොයන බෝධිසත්වරු නෑ, දකින්න නෑ පිරුණම්පාණ. සමහරලාට ඒ බෝධිසත්වරුන්ගේම ශිෂ්‍ය භාවයට පැමිණිච්ච අය සමහර අය. එතකොට සම්මා සම්බුදුරුමුණ ගිහිලා මොකද සම්මා සම්බුදුරුන්ට පිරිස බිහි කරන්නේ? මෙ ලෝකේ කුසල ධාතුව, මෙ ලෝකේ දස කුසල ඉස්මතු කරන්නේ. සම්මා සම්බුදුරු හැමදාම නෑනේ ඩොක්ටර් අම්මා. එතකොට ඔයාට ඒක දන්නවනේ. සම්මා සම්බුදුරු හැමදාම ලෝකෙ ඉඳගෙන අනන්ත දුර්ලභයි. නමුත් බෝධිසත්වරු බහුල වශයෙන්, බහුල කවට බොහොම සල්පයි. නමුත් ඒ සල්ප දෙන නොඑක් පිරිස් ලක්ෂ සංඛ්‍යාත වෙන සමානල 100 200ක් වෙන පුළුවන්. 10න් 10 හරි එක්කෙනෙක් හරි කමන්නේ. ඒ අය හදන කුසල ධාතුව. හදලා සම්මා සම්බුදුරේ කියන මහා හිරුමඩල ලඟුණාට පස්සේ අන්නේ අවිද්‍යාව විරා ගන්න ඒ කුසල් දහම් ගුණ ඉව ඉස්මතු කළ දෙනවා, ආශ්‍රව ගත කරනවා. සාසවා පුඤ්ඤ භාගය උපදීපක් කෝපි වේකයි. ඒ කුසල රටාවේ ආශ්‍රමයක් හදනවා. මතක සටහන් ටිකක් තැම්පත් කරන යගේ ජීවිතේ. ඒතොර සම්මා සම්බුදු පියනසනම බිහුණ කල්ලි ඒ සම්මා සම්බුදු පියනසක ධර්ම ධාතුවට අරය ළඟ නිසා එයාට වටපිටාවේ දෙවියෙකු හෝ මිනිසෙකු එයා උපදිනවා. නිරේ හිටියත් උපදිනවා. මහමොග්ගල්ලාහසු හොඳ උදාහරණේ. මහමොග්ගල්ලාහසේ මාරයෙක් වෙලා දුශේෂණ මහරයා වෙලා කලින් හිටපු කකුසල සම්මා සම්බුදු පියනසට හිංසා පීඩා කළ දුක් දීලා මැරලා නිරේ පුදුන දුසී මාරය වෙලෙයි මජ්ක්‍ධිම නිකායේ මාර්ගපච්චිනී සූත්‍ර දේශනාව. එතකොට නමුත් ඒ කුසල ධාතු සසර වඩපු නිසා අන්න මොකද උනේ? ඔහු නිරේ ඉඳන් හෝ වේවා බුදුන් වහන්සේව ඒ හේතු සහිත තුනේ ඒකාන්ත හේතුවක් තුන නිසා ගෞතම බුදු පෑනාසේ මනුෂ්‍ය ලෝකේ සම්මා සම්බුද්ධත්වයට සාක්ෂාත් කරනකොට ගාන්ට ඒවා සැකසෙලා තෝනේ. ඒ ජර්ජරමණේ නියෝජනය. ඒ වගේම අන්නර මං කලින් කිව්වේ මෝහෙන් යුතු පිනක් තියෙනවා. අන්නේ මෝහෙන් යුතු අස්වාදේ බැසගත්ත ලෝකසතර උදව් කරමු හරම මං කියලාදී ගොඩක් තැන්වල අපමාන සීලයක් වඩපු, අපමාන ශික්ෂාපද රැකපු, අපමාන ගුණධම් සිල්වත් බව යහපත් ප්‍රඥා පුරුදු කරපු, ඒ වගේ මනන්ත දන් දීපු, සිල්පස උපස්ථාන කරපු අය තමයි භාවනා උත්සාහ කරපු අය තමයි කවුද වෙලෙ උපදින්නේ? මාර ධාතුවේ උපදින්නේ. මාරයා කියන ඒ මහා බල සම්පන්න පදවිය ලබන්නේ ඒක ශ්‍රේෂ්ඨ පදවියක් නෙවෙයි, ඒක පහත් ස්වභාවයක් අවසනාවක. නමුත් මේ ලෝකේ අග්‍ර බලයක් තියෙන සත්වයේ ඒක උතුම් නැහැ. ඒ මේ ලෝක න්‍යාය පවත්වන්න මේ ලෝකේ අධිපතිකම් කරන කෙනා අස්වාදයේ තුල ලෝකයේ සියලු දෙනා පංචකාමයේ තුල හෝ වේවා මේ සුඛ වින්දනය කියන තැනට වින්දනීය ස්වභාවයට වින්දිතේක් වෙන්න, වින්දිතේකු බවට පත් කරන්න ඒ විදීම තුළ අස්සාදය තුළ ඒ විදීම තමයි සතුට, ඒ විදීම තමයි සැනසිල්ල, ඒ විදීම තමයි යහපත කියලා ඒකායන කෝණයකට මනස යොමු කරලා දෙන්නේ මේ මාරු ධාතු විසින්. එතකොට යාලා හැමදාම ලෝකයේ තුල පවත්තන්නේ මෙන්න මේ සුඛ වින්දනය ලබා ගැනීම වැඩ පිළිවෙල යාලා පවත්නවා. හැබැයි මෝහය තුල කවදාවත් සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ආකාරයට කියන්නේ දෙවියන් වහන්සේ මේ ලෝකෙම මොකද කියලා වෙන්න පුළුවන්. හැබැයි පුණ්‍ය ප්‍රතිපදා යම් මට්ටමක ඉඩක් තියෙනවා ඒක. හැබැයි කවදාවත් සත්‍ය සත්‍ය විදියට පෙන්වන්න තැන යාලා කැමති නැහැ. යාලා දන්නවා සත්‍ය එයාලා දන්න ලෝකීය මට්ටමේ සත්‍ය ඒක වහලා තියෙන්නේ. මොකද මේ ලෝකීය මට්ටම තුල තියෙන සත්‍ය ඒ කියන්නේ දස කුසල කම්මපතේ විවෘතුණු මොකද වෙන්නේ? දන්න සම්මා සම්බුදුරව අරගෙන දැහැ ගන්නවා කියලා. අසංක තමාමහනිවල එක්කගෙන යනවා කියලා දන්නවා. ඒ නිසා තමයි මේ දස කුසල කම්මපතේ මේ තරම් මිනිසුන්ට දුර්ලභ වෙන්නේ. මේ තරම් දුරස් වෙන්නේ මිනිසුන්ගේ අවබෝධය. ඒ නිසායි සම්මා සම්බුදුර කියන්නේ සම්මා සම්බුදු වෙලා ඒ උත්තමයන් වහන්සේ අජපල් නුගරුක ආසන්න එහෙම වැඩ වාසය කරනකොට ඒ බෝධි මූලයේ වැඩ වාසය කරනකොට සිහි වෙන්නේ එකයි බුද්ධ ගයාව භූමියේ වැඩ ඉන්නකොට සිහි වෙන්නේ එකයි මොකද්ද දුද්දසෝ දුර්ණබෝධෝ අතක්කාවචෝ පණ්ඩිත වේදිනෝ නිගුණෝ කියන ආදී පැනගින් මේක කියන එක මට වෙහෙසක් වෙයි. මේක අවබෝධ කරගන්න බොහොම අපහසුයි දුෂ්කරයි ටිකක්. මේක මේ පෙළගස්වල දහම හදාරන්න ඕන මේ කටයුතු බොහෝ තියෙන පදරමක්. හැබැයි මේ දස කුසල කම්මපතේ තුල ගමන් කරෝ ඒකාන්තයෙන්ම පිරුණම් පාන ඒකාන්තයෙන්ම සසරෙන් ගැලවෙනවා කියලා දන්නවා. හැබැයි මේ දුෂ්කර කටයුත්ත මේක ලේසියෙන් කෙනෙක් කරන්නේ නැහැ. අන්න ඒකයි. එහෙනම් මේ දුෂ්කර මාර්ගේ විවෘත වෙන්නේ මේ දස කුසල කම්මපතේ. මේ දස කුසල කම්මපතේ විවෘත කරගත්තොත් විතරමයි. මේක මේ මම මේ නැවත නැවත කියනවා නේද මේ කතා. නමුත් මේකේ තරම්ම වැදගත් මම මේකේ මම ගොඩාක් ගැඹුරක් දකිනවා. මට ඒ ගැඹුර කියන්න ඇතරම් බැහැ හැම විදියකින්ම. නමුත් මම මේ ටික ටික හරි කියන්නේ මේක ඒ තරම් වටිනවා. ඒ කියන්නේ ඔබලා සම්මා සම්බුදුරෙකුට ලං වෙන්න කැමති නම්, පිරිනම් පාන්න කැමති නම්, ඒකාන්තයෙන්ම දරාගත යුතු පදනම තමයි මේ දස කුසල කම්මපතේ. අන්න එතනින් තමයි සම්මා සම්බුදුරෝ ඒ බිහි වෙන වැඩ පිළිවෙල බෝසත්වරු මොකද කරන්නේ? ඒ ඉවට ඉඩක් තියෙනවා. ඒ තමයි දසවසුක සම්මාදිට්ඨිය අවසාන සම්මාදිට්ඨිය තුල පනවන එකයි. අත්තිලෝකයේ සම්මන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමංච ලෝකම් පරච්ච ලෝකම් සයඟ විඥා සච්චිකතා පවේදේති. මෙහෙම දහම් කියන උත්තරනාසල ඉන්නවා. තමනුත් එතනට ඇයිති. නමුත් මෙලොවත් පරලොවත් සයඟ විඥා සච්චිකතා. එහෙනම් තවත් අභිඥාවක් තියෙනවා. තමන්ට නැති දෙවලුත් වෙන ඒ දකින්න කුබ්බේන මානසතියේ සම්මා සම්බුදුරු කියලා උත්තරමෙව ටිකක් හිටියා. මෙහෙම දෙයක් තියෙනවා. මේ උත්තරයන් අසල පෙරණම් පෑවා. ඒ අය දැන් නැහැ. චතුරපාඥාණයට සම්බන්ධල හොයනවා. කලින් හිටිය කොසද බාගතුනසේ හිටියේ කියන ඒ උත්තරය අසුරු කරපු බෝසත්ෙක් කියනවා. හැබැයි දැන් දවස් දවතින් බලනවා ඒ උත්තරයේ චතුරපාඥය හොයාගන්න බෑ. පැනුම තැනක් නැහැ. චුත වෙච්ච තැනක් නැහැ. අවසාන ජීවිතයේත් බලනවා සමහරලාට එතනින් පස්සේ නිමි සිසිල් වීගිය බව දකිනවා. ඒ විඥාණය පිළිහිටියේ නැහැ කියලා දන්නවා. හැබැයි මෙන්න මේ ඉව පස්සේ යනවා. මේ ඉව පස්සේ යන අය තමයි බෝධිසත්වරු කියන්නේ. සම්මා සම්බුද්ධත්වයේ ශ්‍රවස් සොයාගෙන යන ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා කියන්නේ අන්නේ උත්මයෝ. මේකයි එය තමන් ඉන්න තැනින් අතරන විහාට යන්න උත්සාහ කරන්නේ. මේකට උත්තර වෙන සංසාරය මෙන්න මේ චුත වෙන පදනමින් වෙන්ුණේ කොහොමද කියන එකට සොයන උත්තරය. අන්නේ උත්තර හොයාගත්ත දවසේ එය සම්මා සම්බුද්ධ වහන්සේලා බවට පත් වෙනවා. එමනම් මේක ලෝකයේ අපි හැම කෙනාම විඳින කාමය කියන දේ විඳගෙන දරුවෝ නඩත්තු කරගන්න දරුවෝ හැදුවනම් නඩත්තු කරන්න ඕනේ ඇත්ත. හැබැයි ඒ වේ ඇලි ගලි ඒවම සාරය කරගෙන ගෙවල් දොරවල් හදාගෙන ව්‍යාපාර කටයුතු කරගෙන කරන්න ඕන. අනාථ පිළිසිටුවරයක් කරා උතුම් විදියට අක්කර ලක්ෂ ගණන් වැපිරුවේ අක්කර ලක්ෂ ගණනක විවාග ගොවිතැන් කරපු උත්තමයෝ. නමුත් ඒ අස්වාදිනී ස්වභාවයේ නතර වෙන්න බෑ අපිට. ඒව කරන්න නමුත් අපිට උතුම් දේ තමයි සසරෙන් ගැලවීම. ඒක උතුම් විය යුතුයි අපි කාට. එතකොට එහෙනම් ඒක දරා ගන්න. එහෙනම් දරුවෝ කියන පදනමේ ලීගලීට අපිට මේ ලැබෙන බුදුසසුන අතුරුදහන් වෙලා මේ සුළු කාලෙකින් තව මේ ලෝකෙ මේ බුදුසසුන අතුරුදහන් වෙනවා. බොහොම සුළු කාලයයි. බොහොම සල්ප කාලයක් තියෙන වැඩි කන්නේ. එතකොට එහෙනම් මේ ලැබිච්ච අවස්ථාවේ අපි ප්‍රයෝජන ගත යුතුයි. අඩුම මේ දස කුසල කම්මපත ඒකාන්තයෙන් දරා ගන්න කටපාඩමින් දෙන්න පුළුවන් වෙන තැනට දරා ගන්න. සාරාංශයේ පින්දේ පිරිසුදු පින්දේ. ඒක අපහැදිලි බවක් තියෙන බෑ. ප්‍රසන්න චිත්තය ඇති වෙන්න ඕන. ප්‍රසන්න චිත්තය කියන්නේ පැහැදිලි සිතක් ගොඩනගෙන්න ඕන. ආදි කල්‍යාණ කියන්නේ මේකයි. මැචේ කල්‍යාණ කියන්නේ මේකයි. පරිසන කල්‍යාණ කියන්නේ මේකයි කියන දහම් පැනවීම. එහෙම නැත්නම් වෙන වචන වලින් කියනවා නම් කුසලය කුසල මූලයක් කියන්නේ මේකයි. විස්තර සහිතව අර්ථය විස්තර විභාගය කියන්න පුළුවන් වෙනවා. අකුසලය සහ අකුසල මූලය ඔක තමයි ධර්මය. ඔච්චර ධර්මය. කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියන්නේ ධර්මය. ඔකේ අර්ථයක් තියෙනවා. අර්ථයේ විස්තර විග්‍රහය තියෙනවා. මෙන්න මේ තුන අපිට කටපාඩමින් දෙන්න පුළුවන් වෙනවා. මතකයෙන් කියන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ඕනේ දන්න කෙනාට තමයි අර අපි කලින් පෙන්වා දුන්නේ ධම්මානුස්සතිය අනේ ධම්මානුස්සතිය තුළ එක කෝණයක් වෙන පුළුවන්. දැන් ධම්මානුස්සතිය කෙනෙක් ගන්නවා සබ්බපාපා සංකරණං කියන එකම එක ධාතපදේ. ඒ එකම එක ධාතපදේ අරගෙන මොකද කරන්නේ? ඒ සබ්බපාපා සංකරණං කියන්නේ මොකද්ද කියන එකම එක කාරණා වෙන්න පුළුවන් ධම්මානුස්සතිය ගන්න. සතර පද ධාතම් විග්‍රහ කරගන්න ඕනේ. කෙනෙක් ආදි කල්යාණන් කියන කොටස විතරක් වෙන්න පුළුවන්. එක්කෝ ඒක එක කොටසක් වෙන පුළුවන් ධම්මානුස්සතියම කරන්නේ. අත්ති මාතා අත්ති පිතා කියන මොකද්ද? අත්ති සුකර දුකරණ කම්මන පළවෙනිපාවක කියන මොකද්ද? යම් සතර පද ධාතකින් එක දහම් එක වචනයක වෙන්න පුළුවන් විග්‍රහය. අත්ති සුකර දුකරණ කම්මන පළවෙනිපාවක කියන එක වෙන්න පුළුවන් කෙනෙක් විවෘත කරගන්න. කෙනෙක් අති දින්නම් නැති දින්නම් කියන එක වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් මේක අප්‍රමාණ විශයක්. ඒ අයගේ බුද්ධියට අනුව මේක විමසාගත යුතු විග්‍රහ කරගත යුතු. එතකොට නැතු මේ තුනම විමසනව නේද? එහෙමත් පුළුවන් කෙනෙකුට. ආදි කාලයන් කියන්නේ මොකද්ද? මජ්ජේ කාලයන් කියන්නේ මොකද්ද? පරිවර්තන කාලයන් මොකක්ද කියන එක තොරම විග්‍රහ කර ගන්න වෙන පුළුවන්. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත්හසකේ තියෙනවා සාරිපුත්තනහසේ සති ගාණක් සමාධියල විග්‍රහ කර ගන්න ප්‍රථම ධ්‍යානයේ තියෙන අනුමාන. අනුමාන කියන සූත්‍ර දේශනාව ඇසුරු ගන්න මජ්ක්‍ධිම නිකායේ පොත්හසකේ අනුමාන කියන සූත්‍ර දේශනාවේදී බුදුන් වහන්සේ පනවනවා සාරිපුත්තනහසේ ප්‍රථම ධ්‍යානයේ විග්‍රහ කර ගන්න ප්‍රථම ධ්‍යාන කියන ධම්මානුස්සතිය විග්‍රහය එනවා සතියක් දෙකක් අඩ මාසයක් වුණත් ඒ ධ්‍යාන ගැන තියෙන ඒ ධම්මානුස්සතියකට පැමිණෙනවා කියන එක. ඒතොර ඒක අපිට තියෙන්නේ දසමහෙද තේරෙන්නේ. අපිට එක සතරපද ගාතාවක මොනවා හරි ගාතාවක මනෝපුප්පංගම ධම්ම මනෝසෙට්ටා මනෝමය කියන වචනේ වෙන්න පුළුවන්. මනසාචේ පදුත්තේන බාසතිවා කරුතිවා. ඒතොර කෙනෙක් ඔන්න ඔය එක වචනකින් වෙන්න පුළුවන්. එහෙනම් බාසතිවා කරෝතිවා කතා කරනවා, ක්‍රයින් කරනවා, මනසෙන් මේකට මොන. ඒතොර එනක් එතන කෙනෙක් ඒ පාදේ අරගෙන අන්න අනුගරේ අතිසුකර දුක කරන කම්මන ඵල විපාකෝ කියන පැනවීම වෙන පුළ විග්‍රහ කරගන්නේ. මේකත් ධම්මානුසුතිය. තේරුණානේ? එතකොට ආදි කල්යනාන කියන පදෙ මේ කොටසක් වෙන පුළුවන්. මජ්ජේ කල්යනාන කියන පදෙ මේ කොටසක් වෙන පුළුවන්. මොකද්ද ඉන්ද්‍රිය සංවරය? මොකද්ද ජාගරියානේ ඔකේ? මේ පදනම තුළින් ඇතුළට කිමිදී බහිනවා වෙන පුළුවන්. යම් සූදේශනක් ඇසුරු කරගෙන, යම් සතර පද ගාතක් ඇසුරු කරගෙන. දැන් උදාහරණයක්ෝ ජාගරියාන යෝගය කියන පදනම හාක්පස විස්තර කරපු දේශනාව තමයි අමුතනිකායේ පංචලාන සූත්‍ර දේශනාව. ජාගරියාන යෝගය කෙසේ කරන්නේද? කොහොමද ජාගරණයාගේ පරතෙන්ට වැඩි යුත්තේ? අපි ජාගරියාන යෝගය ගැන කියලා දෙනවනම් කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ එයා කල්යාණ මිත්‍රයෙක් නම් එයා පංචලාන සූත්‍රයේ අංගයකට ගත යුතුයි. පංචලාන සූත්‍ර දේශනාව කියන්නේ ජාගරියාන යෝගය කියන පදනම වඩාගන්නේ කොහොමද කියලා බුදුරණන් සරත් ඥානේ පණෝණ ලැබූ මනින ලැබූ ඒ පැනවීම ඒ ක්‍රම වේද තේරුණානේ? අන්න ඒකයි. එතකොට ඔන්න ඔය ආකාරයෙන් දරාගත යුතුයි බුදු පියාණන් වහන්සේ දහම තුල නියඳුන ගන්න ඕන මේ පිළිමේ අඳුරන්න එපා. ඒ අකුසල් කරන්න එපා. ඒකයි. පිනක් වෙන්න පුළුවන්. ආ මේ බුදු හාමුදුරුවනේ කියලා පිළිමකට හරි දේවා නැත්නම් මේ ලී කෑල්ලකට හරි කමන්නේ බුදු හාමුදුරුවෝ සීකර ගන්නවා නම් මම කියන්නේ. කමක් නැහැ මේ බුදු හාමුදුරුවෝ පරිහරණය කරපු කොටේ කියලා ලී කෑල්ලකට වඳිනවා වෙන්න පුළුවන්. ඔක පිළිමයක් මොන්නේ රූපයක් වෙන්න ඕනේ නැහැ. ලී කැලක් තියලා හිස තියාගන්න තියලා මේ බුදුරණන්සේ හිස තියාගත්ත මේ වගේ ලී කොටේ කියලා ලී කැලකට වැඳක් කමන්නේ. හැබැයි බුදුරණන්සේගේ ජීවිතය සිහි කරගෙන නැතුව පිළිමයකට කොටු වෙන්න එපා. රූපයකට අඩු ගන්න ඒ රූපය තුළ එක දෙතිස් මහ පුරුෂ ලක්ෂණ එක අංගයක් හරි තියෙනවා නම් ඒ අංගය ඇතුනේ ඇයි අඩු ගන්න ඕන රෝම ධාතුව කියන්නේ නැණ දීගම්බුලි කියන්නේ නේ. ඒතොර අද තියෙනනේ පොණ්ඩ ගෙඩි ගැට ගහලා උඩට එහෙම ඒවා බුදුරණන්සේගේ රූපේ තුරුන්නේ බුදුරු පණකලා නැහැ එහෙම එක. ඒතර අනුගානේ එහෙම මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ එක ලක්ෂණයක් හරි වේවා අඹල මේ එවදු මේ සලකුණක් ඇති කරගෙන ඒ සලකුණ බුදුරු පණවකු ඇයි මේ සලකුණ ඇති වුනේ මොන කම්ම රටාව පුරුදු කරපු නිසාද එහෙමවත් කරන්න ඕන? ඒක ලොකු දෙයක්. අද එහෙම නැහැ. ඒකයි තව කාරණාවක් දරා ගන්න ඕන. දැන් අද ලෝකයේ බුද්ධානුස්සතිය කියන පදනම් වල ඉතල අකුසලයක් පුරුදු වෙන මමත් මගේ ගිහි ජීවිත කාලය තුළ පොඩි කාලෙත් අපි උත්සාහ කරලා තියෙනවා බුද්ධානුස්සති කියවහම අපිට ඇහිලා තියෙනවා සමාජයක කියව පොත්පත්වල පොඩි කාලේ නම්ම ඇහිලා තියෙනවා මේ බුදුහාඳුර කෙනෙක්ගේ මේ ඉස්සරහින් ඉන්න වගේ රූපයක් හොයාගන්න. මවාගෙන එහෙම එකක් නැහැ. එහෙම එකක් බුද්ධානුස්සතියක් නෙවෙයි. බුද්ධානුස්සතිය කියවහම දැන් ආ ප්‍රශ්න දාලා කතා කරන්නේ. එතකොට එහෙමනම් බුද්ධානුස්සතිය කියන පදනම එන වෙන්නේ ඒ දැන් අපි කිය මඟුලිමාල සෝදේශනාවකම අන්නේ අඟුලිමාල යන අසේ දමණය කරපු කතා වස්තුව තමන්ට හිතන කැමති විදිහකට සේ කරන්න ඕන දිගින් දිගට සේ කරනවා. ඒ කියන්නේ මෙතන අපි කතා මාලාවක් හදාගන්න මතකයට නම්මනවා කතා වස්තුව. ඒ කියන්නේ මට මේක කියහගෙන බැරි නමුත් ඒ භාගතුනහසේ මෙන්න මෙහෙම අඟුලිමාල කියලා පුද්ගලයෙක් හිටියා. මෙන්න මේ ආකාරයෙන් භාගතුනහසේ ඒ අඟුලිමාල සොයාගෙන ගියා. ඒ අඟුලිමාලනේ සොයාගෙන යනකොට ඒ අඟුලිමාලට මෙන්න මෙහෙම හිතුණා, මේ මෙච්චර කල් මෙහෙම මේ 50 100 ඇදලා ඉන්නේ මිනිස්සු, තනියම කවුරුවත් නැහැ, දැන් මේ සමණයෙක් කෙනා කියලා මුලින්ම අච්චාරයේ හැඟීමක් ඇති වෙනවා. මේ තනියම ඒ සමණය දැකලා ඒකල හඹාගෙන යනවා. දැන් මේවා මේ වචනත් නෙමෙයි, අපි නිකන් හිතන්නේ කතා මාලාවක් විදිහට. ඊට පස්සේ මෙන්න මෙහෙම වුණා, ඊට පස්සේ මෙන්න මෙහෙම කිව්වා, ඊට පස්සේ එතෙන්නේ මෙන්න මෙහෙම මෙහෙම වුණා, මේ මෙහෙම මෙහෙම වුණා කියලා කැමැති විදියකට ඇති වෙන්න සිටිවිලි වලින් කුදුව පුළුවන් තරම් අර්ථයක් ධර්මයක් ඉස්මතු වෙන විදියට අන්න ඒ සිටිවිලි විග්‍රහ කරගන්න ඕනේ. ඒක මේ කාටවත් පනවන්න බෑ, මෙහෙම හිතිය යුතුයි කියලා. මෙන්න මෙහෙම හිතන්න බෑ. තමන්ගේ සිටිවිලි නගන රටාවක් තියෙනුනේ මේ මනසේ. මෙන්න මේ මනසෙත් හැම කෙනාගේම මේ රටාව වෙනස්. මේ රටාව වෙනස්. ඒතකොට මේ රටාව තමන් තමයි දන්නේ. දැන් මම මේ මගේ සිතුවිලි හසුරුවන රටාව තව කෙනෙක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කිසිම කෙනෙකුට කිසිම ශාวกයෙකුට කියන්න බෑ. නමුත් කිව හැකි පිරිසක් ඉන්නවා. අනුගේ මනස දකිනවනම් අනුගේ ඉන්ද්‍රිය ධර්ම වැඩ කරන රටාව පරිත්‍ච්ඡ නිජානේ සහ දිබ්බචක් කියන ධාතුවෙන් අනුගේ අධ්‍යාත්මයක් කිනා බලන් දකින්න පුළුවන් අය ඉන්නවා. ඒ අයට ඇරෙන්න කාටවත් කියන්න බෑ. ඒ වේව එක අඳුනගන්න කාටවත් කියන්න බෑ. ඔබ මෙන්න මේ විදිහට සිතුවිලි හිතන්න කියලා. එතකොට එහෙමනම් තමන් තමයි හිතේ තු සිතුවිලි රටාව ආකප්ප සම්පත්තිය ගොඩනගා ගත යුතුවන්නේ. එතකොට ආකප්ප සිතුවිලි එන පැහැදිලි ඇති. එතකොට සිතුවිලි රූප ගොඩනගන්නේ රූපයෙන් කිසිසේ රූප අවශ්‍ය නැහැ මේ බුද්ධ අනුසතිය. නමුත් සැබවින්ම බුදු පියාණන්ස දැකපුවා හිටියනම් අන්න චුට්ටක් හරි කමන්නේ භාගතුන් හසේගේ රූපේ සිහි කරගත්තට ඒ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ විස්තර කරගත්තට අන්න බුද්ධ අනුසතිය. ඒකයි. ඒතර ධම්මානුසතියකට යන්න පුළුවන් බුදුන් හසේගේ බුදුරහස පණවල තියෙනවා මේ ආදිමජ්ජේ පරිශන කල්යාණය තුළ. මෙන්න මේ කායික සසරේ කරහම මෙන්න මේ දේ ලැබෙනවා. අන්න ඒ කෝණින් විශ්ස ගන්න පුළුවන්. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ කියන්නේ එතකොට බුදුකය කියන තැන අපිට මවන්න බෑ. එතකොට අද දකින්න බෑ ඕන රෝම ධාතු මොනව වේද කියලා කාටද කියන්න පුළුවන්? බුදුරජාසගේ දීගම්බුලි වල ස්වරූපේ කාටද කියන්න පුළුවන්? අද බෑ. ඒ හැමතුන් රත්තරන් පහට සබාවේ කාටද කියන්න පුළුවන්? මෙන්න මේ වගේ කියන්න බෑ අපිට. අපි දැකලා නැහැ. බුදු පියාණන් වහන්සේ දහම තුලනේ අඳුර ගන්න ඕන. මේ පිළිමේ අඳුරන්න එපා. ඒ අකුසල් කරන්න එපා.